Honorable Gevind Kumar Tunga, you have 12 minutes.
Garu Karaka Sabha Sabhapati Tumani Mulimma Karunu Dekak Mawbime Arakshawa Ha Tirapayatma Wenuwen Idam Merate Auru Dahas Gannak Palane Kale Idam Wala Rajya Itihaha Idam Rajayata Rajayata Mawbimata Karana Sewe Anuwa Timidimata Dima Magin Acharya Ralph Peiris Mahathage Singhala Samaja Sangvidhana Krutiya Me Sambandhayen Kala Visishta Parikshanayak Parveshanayak Enisa Merata Rakaganime Diyunu Kirime Abiyogayanta Muna Dimata Rajya Satu Idam Pradhanama Sadhakayak Enisa Mahaveli Idam ජාතික සම්පතක්සේ සලකා රැක ගැනීම හා සමස්ත ජාතියේම වුමනාවන් වෙනුවෙන් යෙදවීම අප හැමගේ යුතුකමක්. ගරු දිනේෂ් ගුණවර්ධන අගමැතිතුමනි, ඔබතුමා අගමැතිව සිටියේදී මේ දුෂ්ට යෝජනාව ක්‍රියාත්මක කරන්න නොදෙන ලෙස අපි ඔබතුමාගෙන් ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලා සිටිනවා. ඊළඟට ටෙලිකොම් හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විකිණීමට කර තිබෙන යෝජනා. මේ අයවැයේ මුදල් සොයන්න හදන්නේ එයා ලංකා ශ්‍රී ලංකා ටෙලිකොම් හිල්ටන් හොටලේ ශ්‍රී ලංකා රක්ෂණ සමාගම විකිණීමෙන්. එයා ලංකා සම්බන්ධයෙන් එය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් මේ සභාවේ ගැටලුවක් තිබෙන එකක් නැහැ. ඒත් අපි දැක්ක පසුගිය කාලේ එහි ලාභ ලබන අංශ ඒ දෙවන්ත පාඩුව ලබන අංශ වෙනුවට ලාභ ලබන අංශ කේටරින් සේවයේ ඉන්ධන සැපීම විකිණීමේ ප්‍රයත්නයන්. හිල්ටන් හෝටලේ සම්බන්ධයෙන් ගත්තත් 2017 වසරේදීත් හිල්ටන් හෝටලය ලාභී පෙව්වා. එතනින් පසුව 2018, 19, 20, 21 පාස්කු ප්‍රහාරය හා කොරෝනා වසංගතය හමුවේ පෞද්ගලික අංශයේ හෝටල් පවා ලාභ ලැබුවද යන්න සැක සහිතයි. ශ්‍රී ලංකා ටෙලිකොම් හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මේ ආයතන ප්‍රතිව්‍යුහගත කරන අවස්ථාවේදී ඇතර මේ ආයතන දැන්ටත් ටෙලිකොම් ආයතනයේ ප්‍රතිව්‍යුහගත කරලා තින්නේ කියු දෙයක් තමයි තරංගකාරීත්වයට දොර ඇරීම වෙනත් දේශීය විදේශීය තරංගකරුවන්ට දොර ඇරලා දැන් බොහෝ කල. ඒ තරංගයේ තුලත් විදුලි සංදේශ ශේෂ්ඨයේ රක්ෂණ ශේෂ්ඨයේ ඊටම ඉහළින් සේවාවන් සපේන ආයතන දෙකක් සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශයට විකිණීමට යන්නේ කුමක් සඳහාද? මේ රත්තරන් බිරිඳ දාන කිකිලියගේ ඒ බිත්තර සියල්ල ලබා ගැනීමට කිකිලියව මරන්නට යෑමක් නොවේද? අපි අගමැතිතුමාගෙන් පොහොට්ටුවේ මිතුරන්ගෙන් අහන්නේ ඔබ ලැබූ ජනවරමට අපි ලැබූ ජනවරමට මේ ක්‍රියාකාරකම් එකඟද? රනිල් වික්‍රමසිංහ මුදල් ඇමැතිතුමනි, කරුණාකර අනාගත පරපුරටත් ලාභ ලබා දෙන මේ ආයතන දෙක ඉදිරි වසර දෙකේ ඔබතුමාගේ පැවැත්ම වෙනුවෙන් ඔබ රජයේ පැවැත්ම වෙනුවෙන් විකිණීමට කටයුතු කරන්න එපා. අපි දැන් අයවැය දෙසට හැලෙමු. කරුණාකරලා මට කතා කරන්න පුළුවන්ද? ඒක මාර විකාරයක් නේ.
Order please allow the honorable member to speak.
අපි අයවැය දෙසට හැරුණොත් ඇත්තටම දැන් මේ අයවැය යෝජනාවලියක් 26 පිටුවේ කෘෂිකර්මාන්තය පිළිබඳ යෝජනා සලකා බලන්න. 50 වෙනි යෝජනාව පොල්වගාව සම්බන්ධයෙන් එහි අයක් හෝ වැයක් තිබෙන යෝජනාවක් වෙයිද? 52 වන යෝජනාව ත්‍රෛලෝක විජය පත්‍ර ඒ සම්බන්ධයෙන් කුමක්ද යෝජනාව? විශේෂඥ කමිටුවක් පත්කිරීමට මේ අයවැය යෝජනාවක්ද? අයවැය සකස් කළ යුත්තේ ඒ විශේෂඥ කමිටුවක් පත්කොට එහි යෝජනා ලබාගෙන නෙවෙයිද? 13 වෙනි පිටුවේ 14 වන යෝජනාව ඩිජිටල් තාක්ෂණය ගැන එහිත් ඇත්තේ ඒකට උම්පත් කරන්න කමිටුවක් පත් කරන්න. ඊළඟට ඒ පිටුවේම 15 වන යෝජනාව මේ රටේ ඛනිජ සම්පත් ජාතික සංවර්ධනයට ඵලදායි ලෙස යොදා ගැනීම. කුමක්ද යෝජනාව? කුමක්ද වැය? නෑ, වැයක් නෑ, කමිටුවක් පත් කරන්න. 31 වෙනි පිටුවේ 69 වෙනි යෝජනාව රෝහල් ශ්‍රේණිගත කිරීම. බදුල්ල කුරුණෑගල පොළොන්නරුව රෝහල් ශික්ෂණ රෝහල් ලෙස උසස් කිරීමට අපි එකඟයි. ඒ සම්බන්ධයෙන් කුමක්ද වැය? කුමක්ද ඔබතුමා කතා ඉදිකේ කුමක්ද ඒ සඳහා කරන ආයෝජනය? මේ අයවැය යෝජනා සමස්තය 72ක්. එයින් 20 ගණනක අයක් හෝ වැයක් හෝ ඒ කිසිවක් සම්බන්ධ කෙරී නැහැ. ඊළඟට අද අපි මුණ දෙන අර්බුදය ගැන සලකා බැලුවොත් එහෙම මූලිකම ප්‍රශ්නේ විදේශ විනිමය. ඒ සම්බන්ධයෙන් යෝජනා කුමක්ද? අපි දකින ආකාරයට නම් කිසිම යෝජනාවක් නැහැ. අයවැය සම්බන්ධ යෝජනා ගත්තත් මෙහි දේශීය වශයෙන් හෝ අය නැත්තම් ආදායම ඉහළ දැමීම සඳහා ඇත්තේ යෝජනා ස්වල්පයක්. ආනයනය මත රීග බදු 0.10-15 ලෙස ඇති ඒ අගයන් ප්‍රතිශතයන් 0.15-20 කරන්න. ඒ කියන්නේ 5%ක වැඩිවීමක් සඳහා. ඒ වගේම සෙස්බද්ධ සම්බන්ධයෙන් අවසාන වශයෙන් කියවෙන්නේ වසර 3ක් තුල ඒ සම්පූර්ණයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බව. ඒ කියන්නේ ආදායම අඩු කර ගැනීමක්. රජයේ ගාස්තු හා අය කිරීම. මේ සම්බන්ධයෙන් කියන්නේ පසුගිය වසර 3 තුල 2020-21-22 තුල 20% වැඩිවීමක් නොකළ ශ්‍රේෂ්ඨයන්හි 20%ක බිල්පතේ වැඩි කිරීමක්. එතකොට විදුලි බලයේ බිල්පත වෙනස් වූ නිසා විදුලි බලයේ මීට අයත් නැද්ද? ජල බිල්පතේ වැඩි කිරීමෙන් උපයා ගන්න හදන ආදායම කොපමණද? කෝ අගයන්? කෝ ඉලක්කම්? මේ සම්බන්ධයෙන් කිසිම යෝජනාවක් මිසක් අගයක් නැහැ, තක්සේරුවක් නැහැ. ඊළඟට රාජ්‍ය භාගයේ කුලී හා බදු නොවන ආදාය. කුමක්ද යෝජනාව? නැවතත් කොමිසමක් පත් කරන්න. වීදි සඳහා පද්දක් පැනවීමට යෝජනා කරනවා. එයින් ලබා ගැනීමට ඇති ආදායම සම්බන්ධයෙන් තක්සේරුවක් තිබේද? අගයන්කෝ ඉලක්කංකෝ? අවසාන වශයෙන් රථවාහනවල ආදායම් බලපත්‍රය ලබා ගැනීමේදී මාර්ග නඩත්තුවට රුපියල් 100ක ගාස්තුවක් අය කිරීම. මේ අයවැය තුළ අපිට දකින්න ලැබෙන යෝජනා මෙපමණයි. විදේශ විනිමය අර්බුදයට මුහුණ දීමේ යෝජනා කවරේද? අපි මේ අයවැය ලේඛනය තුළ පළවෙනි ඇමුණුම තියෙන අයවැය ඇස්තමේන්තු වලට අවධානය යොමු කරොත්, මොකද මේ භාෂාත්මක කතා තුළ සුන්දර කතා කිවිය හැකිවත් සංඛ්‍යා බුරුණ කරන නිසා. බදු ආදායම, ඔව්, මේ වසරට ඇස්තමේන්තු කර ඇති බදු ආදායම රුපියල් බිලියන 1852ක්. ඒ ලබා ගත හැකිද? දැනට මාස 10ක් තුල උපයා ඇති, මාස 10 අමාරක් තුල උපයා ඇති සම්පූර්ණ බදු ආදායම රුපියල් බිලියන 1493යි. එතකොට එහි සාමාන්‍ය අනුව බැලුවොත් ඉතිරි මාසයක අමාරේදී අය කරගත හැකි වෙන්නේ රුපියල් බිලියන 213යි. සමස්ත එකතුව රුපියල් බිලියන 1600යි. හැබැයි මේ වසරට ඇස්තමේන්තුව සංශෝධිත අයවැය අනුව මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේම මුදල් ඇමතිතුමාගේම රුපියල් බිලියන 1852ක්, රුපියල් බිලියන 250ක අඩුවක් ඉතා පැහැදිලිව පෙනෙන්න තියෙනවා. කමක් නැහැ, අපි ඒ ආදායම ඒ ඇස්තමේන්තුව හරි කියලා ගත්තොත් එහෙම රුපියල් මේ වසරේ බදු ආදායම රුපියල් 1852ක් කියලා ගත්තොත් ලබන වසරට 2023ට ඇස්තමේන්තුව කුමක්ද? රුපියල් බිලියන 3130ක්. 100ට කීයක වැඩිවීමක්ද? 169ක වැඩිවීමක්. බදු ආදායම 169ක වැඩිවීමක් මේ සංඛ්‍යා ලේඛන දක්වනවා. උපරිම බදු වැඩිවීම යෝජනා කරන්නේ 120ක, වැඩි බද්ද 105ක ආදී වශයෙන්. ඒ සියල්ල තුළ 120වත් සමස්තේ පැමිණීමට නොහැකිව තිබේදී, යෝජනාවක්වත් නොතිබේදී, උපරිමේ 120ක තිබේදී බදු ආදායමේ 169ක් උපයන්නේ වැඩිපුර 169ක් උපයන්නේ කෙසේද? මේ බදු නිසා සිදුවිය හැකිව තියෙන්නේ ඇතැම් ව්‍යාපාර වැසී ගොස් ලැබෙන බදු ආදායමත් අඩුවීම නොවේද? ඊටත් වඩා බරපතලයි විදේශ විනිමය උපයා ගැනීමට කරන යෝජනා කුමක්ද කියන එක. දැන් මේ අපි ගෙවිමින් සිටින්නේ විදේශ ණය ගෙවීමට නොහැකි බව ප්‍රකාශයට පත්කොට මේ ඉන්න මහ බැංකු අධිපතිතුමා ඇතුළු ආර්ථික කණ්ඩායම විදේශ ණය අපි හිතුවේ විදේශ ණයෙන් ක්‍රමානුකූලව අත්වැදීමේ නැත්නම් එයින් මිදීමේ මාර්ගයක් සොයා ගැනීම වෙනුවෙන් කියලා. ඒ වෙනුවට යෝජනා කරන්නේ කුමක්? ඔවුන් යෝජනා කොට තිබෙනවා මේ වසරේ, දැන් මේ ලේඛනය අනුව මේ වසරේ සමස්ත විදේශ ණය, ඒ කියන්නේ ලබා ගැනීම සහ ගෙවීම වල සමස්තය, ඒ කියන්නේ ලබා ගැනීම වලින් ගෙවීම අඩු කරමින් පස්සේ සමස්තය රුපියල් බිලියන 342ක්. දැන් මේක සසඳන්න 2021 වසරේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කණ්ඩායම, එතුමාගේ කණ්ඩායම කියන එකත් නිවැරදි දන්නේ නැහැ, මොකද මේ අයව පත් කරේ එතුමා නිසා. එහෙම ගත්තොත් එහෙමනම් ආටිගල කබ්‍රල් කණ්ඩායම විදේශ ණය ගෙවීම සිදු කරා ගත්තු විදේශ ණය ප්‍රමාණයට වඩා
Honorable Member, you have two more minutes.
ගත්තු විදේශ ණය ප්‍රමාණයට වඩා ඩොලර් රුපියල් බිලියන 14ක් 2021 වසරේදී ගෙව්වා. මේ වසරේදී 342ක් නැවතත් වැඩිපුර රුපියල් කෝටි 342ක් ගැනීමට යෝජනා කරනවා. ලබන වසරට සමස්තයේ ගෙවීම අඩුකොට වැඩිපුර ගන්නා ණය රුපියල් බිලියන 560ක්. ඒ කියන්නේ නැවතත් එතනත් මේ වසරේ ඇස්තමේන්තු විදේශ ණයට වඩා 163.7ක වැඩිවීම. මේ කුමක්ද මේ කරන්නේ? දැන් අපිට ණය ආපසු ගවන්න බෑ කියලා අපේ රට බංකලොත්භාවයට පත් වෙලා ඒ ණය පිළිබඳ දැවැන්ත විවේචනයක් ගෙනල්ලා මේ අයවැය ඉලක්කම් වල කියවෙන්නේ අපි තව තවත් ණයේ ගිල්වලා ණය තිබුණටත් වඩා 163කින් ආදී වශයෙන් වැඩි කිරීමට කරන යෝජනාවලියක්. මෙවැනි යෝජනාවලියක් තුළ අපේ රටේ අනාගතයේ කුමක්ද? ඇත්ත වශයෙන්ම අද මම අවසන් කරනවා. ඇත්ත වශයෙන්ම අද මේ ආර්ථික කණ්ඩායමට උපදේශ දෙන ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සහ මේ කණ්ඩායම එදා 2015 සිට 2019 දක්වා ගත්තු ඊට පෙර හා සැසඳිය නොහැකි අසීමාන්තක වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේදී ගත්තු අපි අවසන් කරනවා ගත්තු ඩොලර් බිලියන 5 හා සැසඳන කොට ඒ අවුරුදු 2010 සිට 2014ට මේ අය 2015 ඉඳන් 2009ට ඇමරිකානු ඩොලර් බිලියන 12ක් අර වගේ දෙකා මාරක් ණය අරගෙන මේ ණය යුගලේ අපේ රට සිරකරෙත් මේ අද ඉන්න උපදේශකෙමයි. දැන් මේ අය අපේ රට බංගලොත්භාව ප්‍රකාශ කරමින් නැවතත් විදේශ විනිමය පිළිබඳ අර්බුදයේ විසඳන්න යන්නේ රට තව තවත් විදේශ විනිමය උගුලක සිරකිරීම තුල නම් තව තවත් විදේශ විනිමය ගැනීම තුල නම් අපේ රටේ අනාගතය කුමක්ද? මේ ගැන ගැඹුරින් සිතා බන්න ලෙස මේ පාර්ලිමේන්තුවටයි මුදල් පිළිබඳ බලය තිබෙන්නේ මේ පාර්ලිමේන්තුවට දැනුවත් කිරීමකින්වත් තවත් තොරවයි අපි බංකලොත්භාවයේ ප්‍රකාශ කළේ. ඒ නිසා මේ සම්බන්ධයෙන් බරපතල ලෙස සිතන ලෙස මුදල් ඇමැත්තුමා මේ සංකේලයකන පරිහරණය කරයි නැත්නම් වහාම පරිහරණය කොට මේ නිලධාරීන් මේ රජය මේ රට අපේ මව්බිම ගෙනියන්නේ කොහාටද කියලා වහාම විමසා බලන ලෙස අවශ්‍ය නිවැරදි කිරීම කරන ලෙස අපි ඉතාම බැගෑපත්ව මව්බිම වෙනුවෙන් අපේ රටේ ජනයා වෙනුවෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.
Thank you. Honorable WDJ Seniwaratne, you have 14 minutes.
ගරු මුලාචනේ සිටින ගරු සභාපතිතුමනි අවුරුදු 2500කට අධික ප්‍රෞඪ ඉතිහාසයකට උරුක්මකම් කියන ස්වාභාවික විපත් වලින් ගහන නොවූ නිසිකලට අවැසි ලැබෙන මධ්‍යම කඳුකරයේ සිට දිවිනේ සතර දිශාවටම ජලපෝෂිත ගංගා ගලා බසින සාරවත් පසක් මැණික් මිනිගං ඉල්මනයිට් පොස්පේට් වැනි වටිනා ඛනිජ උපදවන සිංහරාජය වැනි වැසි වනාන්තර වලින් ගහන ජනගහනයෙන් 96%ක් කියවීමට අල්වීමට හැකියාවක් ඇති මානුෂ්‍ය සම්පතක් හිමි මත්ස්‍ය සම්පතින් පෝෂිත ඉන්දියන් සාගරයේ මුතු යටය පෙරදිග ධාන්‍යාගාරය ලෙස හැඳින්වුණු ශ්‍රී ලංකාවට නිදහස ලැබිලා අවුරුදු 74ක් ගිය අවස්ථාවේදී අද අපිට උරුම වෙලා තියෙන පරිහානිය පිළිබඳ කතා කරන්න සිදු වෙලා තියෙන බොහොම කලස්සල්ලි. අපි දන්නවා ඈත පුරාණ ඉතිහාසය ගැන කියවනකොට මහා පරාක්‍රම රජතුමාගේ කාලෙදී අපේ රට සහලින් ස්වයංපෝෂිත වෙලා අපි විදේශ වලටත් සහල් යව්වයි කියලා. අද අපිට සිද්ධ වෙලා තියෙනවා මෙතන ඉන්නවා ගරු වෙළඳ ඇමතුමා අපේ රටේ ජනතාවට අවශ්‍ය ආහාර සපයන්න පිටරටින් සහල් ගෙන්නන්න වෙලා තියෙනවා. ඉතින් වෙනි තත්වයකට මේ රට පෞගේ අවුරුදු 75 තුලදී වැටිලා තියෙනවා කියන එක කනගාටුවෙන් කියන්නට ඕන. 1948 නිදහස ලබා ගැනීමට සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ යන ජාතින් එක්ව සමගිය සටන් කළ බව අමතක නොකළ යුතුයි. ඒත් අද පටු ජාති ආගම් හා දේශපාලන මතමතාන්තර මත සීසී කඩවි මේ ජාතිය සීසී කඩවි ඇති බව දුරහසකට. පටු දේශපාලන න්‍යාය පත්‍ර පස්සේ කළා. උදු මහජනතා වෙනුවෙන් සියලු දෙනාම එක්ව පොදු ජාතික ප්‍රතිපත්තියක් සකස් කර ක්‍රියාත්මක කළ යුතු කාර්ය දැන්ටමත් පමාවී ඇති නමුත් මේ මොහොතේ හෝ එවැනි කටයුත්තකට එළඹීම රටේ අනාගතය යහපත් කරලීමට යුහල් වේ. ජාතික ආරක්ෂාව, සෞඛ්‍ය, අධ්‍යාපන, කෘෂිකර්ම, ධීවර, කාර්මික, විදේශ යන ප්‍රධාන ක්ෂේත්‍රයන් සඳහා මෙම ජාතික ප්‍රතිපත්තිය කෙටුම්පත් කිරීම අත්‍යවශ්‍ය බව මම කිව යුතු ඇත. කුමන පක්ෂයක් බලයට පැමිණියද දීර්ඝ කාලීන සැලසුමක් අනුව අකණ්ඩව මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම තුළින් ශ්‍රී ලංකාව දැන්ට මුහුණ දී ඇති අර්බුදය මිදීමට මෙන්ම අනාගතයේදී මෙවැනි අස්ථාවර තත්ත්වයක් ඇති නොවීමට මහත් පිටුවහලක් වන බව මම කියන්නට ඕන. ලෝකයේදී දියුණු සෑම රටක් පිළිබඳවම අවධානය කිරීමේදී අවබෝධ වන ප්‍රධාන සාධකය නම් රටේ සෑම් පුරවැසියෙක්ම මගේ රට යන ආකල්පය තුළ කටයුතු කර ඇති බවයි. නමුත් අපේ රටේ ආණ්ඩු කරන සෑම රජයක්ම මේ රටේ සම්පත් වැය කර ඇත්තේ තම බලය තහවුරු කර ගැනීමේ පදනම යටතේ පමණක් වන බව පැහැදිලිය. එමෙන්ම රටේ ප්‍රධාන විපක්ෂය ඇතුළු අවශේෂ පක්ෂ බලය ලබා ගැනීමට අරගල කරනවා වෙනුවට සුබදායි විකල්ප වැඩපිළිවෙලක් හඳුන්වා දීමට උත්සුක වී නැත. පුරා දශක 7කට වැඩි කාලයක් තිස්සේ මෙරට ආර්ථිකයේ බරපතල ලෙස කඩා වැටීමට මෙම සියලු දෙනාට අඩු වැඩි වශයෙන් වයිකී යුතුය. ප්‍රජාතන්ත්‍රවාදී රජයක ව්‍යවස්ථාදායක කෙඩුපත් කර අනුමත කරන ජනතාවාදී වැඩසටහන් නිසියාකාරව ක්‍රියාත්මක කිරීමේ බලය පැවරෙන්නේ රාජ්‍ය නිලධාරීන් හරහායි. නිලධාරීවාදී මුල් ගැසගත් අපේ රටේ මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මන්දගාමි වන අතර යවහගිය අල්ලස දූෂණය එවැගේම විශාල වශයෙන් අද එපිලියක් වී ඇත. තවදුරටත් අපි මේ මත ගමන් කරනවාද? එසේ නැතෝ තමා ගැන නොව රට ගැන රට සහ අනාගත පරපුරක් ගැන කල්පනා කර නිරස තීරණ ගන්නවා යන්න පිළිබඳ සිටීමේ අවසන් හෝරාවට අපි ළඟා වී ඇත. අද මේ රට මුහුණ දීලා තිබෙන ආර්ථික දේශපාලන අර්බුදයේ දීර්ඝ දේශපාලන ආර්ථික ගරා වැටීමක ප්‍රතිඵල බව සඳහන් කළ යුතු ඇත. මෙතෙක් සෑම අයවැයකදී බොහෝ විට ජනප්‍රිය තීන්දුව ගැනීම සිදු ඇත්තේ ඇස්බැන්දුම් වලින් ජනතාව මුලා කිරීමක් හැර ආර්ථික දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් වෙත යොමු කිරීමක් සිදු ඇත. 70 දශකයේ උග්‍ර වූ පෝලිම් යුගයේ නැවැත්වීමට 77 රට බාරගත් ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ප්‍රතිපත්ති වූයේ පීත ආර්ථිකය මත පදනම් වූ පාරිභෝගික ධනවාදී සමාජයක් ස්ථාපිත කිරීමේ. ඉන් පසුව එදා ඇති කරපු සමාජය අද දක්වා නැතැයි ආර්ථික අද දක්වා තිබෙන්නේ ඒ වෙන්න පොළ ආර්ථිකය මත යැපර රටක් හා පාරිභෝගික සමාජයක් වශයෙන්. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පවසන්නේ ඒ වීත ආර්ථිකයේද අතට නොගලපෙන බවයි. අවශ්‍ය වී තිබෙන්නේ මුහුණු මාරු කිරීම වෙනුවට ක්‍රමය වෙනස් කිරීම බව ප්‍රකාශ කිරීම අර්ථාන්විත බව කියන්නට ඕනෑ. මෙම අයවැය ඉදිරිපත් කරන මේ අවධිය මේ රටේ ආර්ථික ඉතිහාසය ඉතාම නරකම අවස්ථාවක් බවට කිසිදු සැකයක් නැත. මීට මාස කිහිපයකට පෙර භාණ්ඩාගාරය හිස්ස තිබුණි. ඩොලර් සංචිතය සම්පූර්ණයෙන්ම පරිහානියට පත්ව තිබූ බැවින් රට තුළ තෙල් පෝලිම්, ගෑස් පෝලිම් හැමතැනම දකින්න ලැබුණා. අදේම තත්ත්වය යම් තාක් දුරට දුරු වී තිබෙන බැවින් ඒ එක්තරා ප්‍රමාණයකට අස්සසිල්ලක් ලබා දීමට අද එමෙන්නත් අස්සසිල්ලක් තිබෙන බව ඒ තත්ත්වය අඩු වී තිබෙන බව නැත්නම් ඒ තත්ත්වය අද දුරු වී තිබෙන බව කියන්නට ඕන. අද නෑ දිනකට පැය 12ක් 13ක් විදුල කැපෙන්න. ඒ වගේම පෝලිං අද බොහෝ දුරට අඩු වෙලා තියෙනවා. මම හිතනවා මේක අපි කාටත් යම් කිසි සාහනදායි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වීමක් කියන එක කියන්නට ඕන. එතකොට මේ මෙම අයවැයෙන් රාජ්‍ය සේව ප්‍රතිසංස්කරණය සඳහා ජනාධිපති කොමිසමක් කිරීමට ඉදිරිපත් කර තියෙන අදහස ඉතා වටිනා යෝජනාවකි. මොකද අද මේ රටේ 14,50,000 පමණ ඉන්නව රාජ්‍ය සේවකයෝ. නමුත් මේ රාජ්‍ය සේවකයෝ සේවකයන් අතින් රටේ සිදුවන සේවාව ගැන අද රටේ තෘප්තියක් ඇත්තේ නැහැ. ජන ජනතාව තුර ඒ සම්බන්ධව සෑහීමට පත්වීමක් ඇත්තේ නැහැ. ඒ නිසා මම හිතනවා මේ සම්බන්ධව කොමිසමක් පත් කරලා මේ නිවැරදි කිරීමේ පියවරකට අපි යා යුතුව තියෙනවා. ඒ වගේම අයවැයෙන් ඉදිරිපත් වෙලා තියෙන සූර්ය බලශක්තිය නිපදවීමට පාසුකම් සැලසීම ප්‍රශස්ත යෝජනාවක්. අද සූර්ය බලශක්තිය නිපදවීම සඳහා අවශ්‍ය පැනලයක් සහ අනිකුත් උපාංගවල මිල අධික නිසා බොහෝ දෙනෙක් සූර්ය බලශක්තිය පෞද්ගලික වශයෙන් අද නිපදවීමට පසුබෑමට ලක් වෙලා තියෙනවා. එතකොට පහුගිය 14 වෙනිදා ඉදිරිපත් කරපු අයවැය දේතනේ මෙම යෝජනා අතරට පාඩුවට දුන ශ්‍රී ලංකා ගුවන් සේවය වැනි ආයතන ප්‍රතිව්‍යාගත කළ යුතුයි කියන යෝජනාව තියෙනවා. මේක ඉතාමත් වැදගත්. මොකද ප්‍රතිව්‍යාගත කරන්නට යෝජනා කළා තියෙන අනිත් ආයතන වලින් විශේෂයෙන්ම ශ්‍රී ලංකා ගුවන් සේවය ප්‍රතිව්‍යාගත කොටුයි කියන එක අද රටේම ලොකු මතයක් ඇති වෙලා තියෙනවා. විශාල ණය කන්දරාවක් නිර්මාණය කළ තියෙනවා මේ ශ්‍රී ලංකා ගුවන් සේවය. එතකොට විදුලිවල මණ්ඩලයත් කණ්ඩි තෙල් සංස්ථාවත් ඒ විදිහ ප්‍රතිව්‍යාගත කිරීම දැන් ආරම්භ වෙලා තියෙනවා කියන එක මම හිතනවා අපිට දැනගන්න තියෙනවා. ඒ සත්‍යයක් ඇති කියලා. ඒ වගේම මේ අයවැය යෝජනා කරලා තියෙනවා. ඒක යෝජනාවක් රජයේ රෝහල් වල ගෙවන වාටු ඇති කිරීම ගැන. ඇත්ත වශයෙන් මේ අපිට අනුමත කරන්න පුළුවන්. ඒ හොඳයි කියලා. මොකද අද පෞද්ගලික ආරෝග්‍ය ශාලාවල මිනිසුන්ව සූදා කෑමේ වැඩ පිළිලක් තියෙනවා. විශාල මුදලක් වැය කරන්න සිද්ධ වෙනවා පෞද්ගලික ආරෝග්‍ය ශාලාවට ගිහිල්ලා ප්‍රතිකාර ගත්තාම. ඒ නිසා රජයේ ආරෝග්‍ය ශාලාවක අර ගෙවන වාටු තිබෙන වඩා ගොඩක් ඔය පෞද්ගලික ආරෝග්‍ය ශාලාවට යන්නේ නැතුව සාමාන්‍ය මිලකට තමුන්ගේ ප්‍රතිකාර ලබා ගන්න රජයේ ආරෝග්‍ය ශාලාවෙන් එයට පුළුවන්කම ලැබෙනවා. ඊළඟට මේ අයවැයෙන් මම දැක්කේ නැහැ. ඇත්ත වශයෙන් මේ රට විශේෂ විශාල විදේශීය ප්‍රමාණයක් ලබා දෙන තේ කර්මාන්තය ගැන. මොකද මම විශේෂයෙන් මේ ගැන කතා කරන්නට ඕනේ ගාලු දිස්ත්‍රික්කයේ, මාතර දිස්ත්‍රික්කයේ වගේම රත්නපුර දිස්ත්‍රික්කයේ මේ කුඩා තේවතු හිමියෝ විශාල ප්‍රමාණයක් ඉන්න දිස්ත්‍රික්කයක්. මේ දිස්ත්‍රික්කයේ වැඩි දෙනෙක්ගේ ජීවනෝපාය වෙලා තියෙන තේ කර්මාන්තයේ කුඩා තේවතු බවල ඒව සපේර කර්මාන්තශාලාවලට ඒ තුලින් තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. එතකොට මේ තේ කර්මාන්තයට ලොකු මරු පහරක් වැදුනා පෞගිය කාලේ මේ පොහොර තහනම් කිරීම නිසා. මොකද තේ ගහට බොමනා කරන නයිට්‍රජන් නයිට්‍රජන් අදානු වෙලා තියෙන මේ යූරියාවද යූරියා පොහොර තහනමත් එක්ක තේ කර්මාන්තය බිඳ වැටුණා. එතකොට යූරියාව තහනමත් එක්ක තේ කර්මාන්තය අස්වැන්න වැඩිවීම නිසා ඒ තේ කුඩා තේවතුමියන්ට විශාල ආර්ථික අහේනියකට පත්වෙන්න සිද්ධ වුණා. නමුත් දැන් ටිකෙන් ටික පොහොර දෙනවා. නමුත් ඒක ප්‍රමාණවත් නැහැ. එතකොට මම හිතනවා මේ ගැන විශේෂයෙන් කල්පනා කළ යුතු තිබෙනවා. ඊළඟ මැණික් කර්මාන්තය අපේ මගේ දිස්ත්‍රික්කයේ විදේශ විනිමය ගෙනෙන ඊළඟ මාර්ගය තමයි මැණික් කර්මාන්තය. මැණික් කර්මාන්තයෙන් ලැබෙන විදේශ විනිමය නිසාම මැණික් වලට බද්දකින් තොරව අපනයන කරන්න ඉඩ දීලා තිබුණා. මැණික් අපනයන කළාම එය බද්දකට යටත් වුණේ නැහැ. එතකොට දැන් ඒ සම්බන්ධව පවතින තත්ත්වය ගැන පැහැදිලි නැහැ. ඊපෙරදා මම දැක්කා මුදල් රාජ්‍ය අමාත්‍යතුමා ප්‍රකාශ කරලා තියෙනවා ඒ සම්බන්ධ විශේෂ ප්‍රකාශ නොකරපු නිසා අපනයන කරන අනිත් දේවල් වලට ගහන බද්ද මැණික් වලටත් බලපානවා කියලා. ඒ කියන්නේ මැණික් අපනයනයත් ඒ අතරින්ම ගේම වුණොත් එහෙම මැණික් කර්මාන්ත ටිකක් අමාරුවක් තියෙනවා. මොකද මැණික් වෙළඳාම බොහෝ දුර රඳා පැවතුනේ රජයෙන් මගින් දීපු යම් යම් අනුග්‍රහයන් නිසා. ඒ අනුග්‍රහයන් නැති වුණොත් මැණික් කර්මාන්තයට යපිසි අභාග්‍ය සම්පන්න කාලයක් ඇති වෙන්නට පුළුවන්. අන්න ඒක නිසා මම ඒ ගැන විශේෂයෙන් සාකච්ඡා කරන්න ඕනේ. ඊළඟට මුලස්සනේ කරු අභාපතුමනි රජයක් පවත්වාගෙන යෑමට බදු අවශ්‍ය බව අපි කවුරුත් දන්නවා. ඒත් මේ අන්දමේ මෑතකදී ගැසට් කරපු ආදායම් මේ පෞද්ගලික ආදායම් බදු සම්බන්ධව ප්‍රකාශ කරපු වැඩිවීම සාමාන්‍ය ජනතාව
Honorable Member, you have two more minutes.
Right, I will finish it. රජයේ අපේක්ෂා කළොත් රටේ සාමාන්‍ය ජනතාවේ නම් පහළ ආදායම ලබන අය පමණක් නොවේ මෙද ආදායම ලබන අය පවා ගැටළු සහගතත්වයට මුහුණ දීමට සිද්ධ වෙනවා. ආදායම් බද්ධ ගතොත් පුද්ගලයාට හිමි බදු නිදහස වර්ෂයට රුපියල් 30 ලක්ෂයේ සිට රුපියල් 12 ලක්ෂය දක්වා මෙම අයවැයෙන් මෙම ගැසට් නිවේදනවලට අයවැයෙන්ට අඩු කර තිබෙනවා. ඒ කියන්නේ මාසිකට රුපියල් ලක්ෂයකට වඩා වැඩි ආදායමක් ලබන අය අය බද්ධට යටත් වෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ සාමාන්‍ය මධ්‍යම පන්ති ජනතාව දිනුම් ජනතාව බවට පත්වීමක් තමයි මේකෙන් සිද්ධ වෙන්නේ. ඒකට මේ ගැන විශේෂයෙන් කල්පනා කර යුතු තිබෙනවා. මොකද ඊයේ පෙරේද ප්‍රවෘත්තියක් ආවා මේ ලැබුණා. මොකද මේ ශිස් බද්ධ නිසා අධ්‍යාපන කටයුතු සඳහා ගන්න ලිපි ද්‍රව්‍ය වැනි දේවල් වලට විශාල වශයෙන් මිල වැඩිවීමක්. මේක මං හිතන්නේ මේ රටේ සෑම කෙනෙකුටම බලපානවා. ඒ වගේම විශේෂයෙන්ම අධ්‍යාපන ලබන දරුවන්ට බලපානවා. ඉතින් මේක නිවේදිත කරනවා කියලා රාජ්‍ය අමාත්‍යතුමා මංචුන් ඉතින් අද උදේ ප්‍රකාශ කළා. ඒකෙන් අපි සන්තෝෂ වෙනවා. මොකද මේ නිවේදිත කිරීම අත්‍යවශ්‍යම කළ යුතු තිබෙනවා. අධ්‍යාපන ලබන ළමයින්ට තමතු වමන පොත්පත් ටික නැත්තම් තමතු වමන අනුකූල ලිපි ද්‍රව්‍ය ටික නැත්තම් ඔවුන්ට අධ්‍යාපන කටයුතු ගෙනියන්න බැරි වෙන නිසා මේක නිසා ඒකට මම මතක් කරමින් මගේ වචන ඉදීම අවසන් කරනවා.
Thank you. Honorable Dr. Upul Galapathy, you have 14 minutes.
Garu Sabhapathumani, methane me ape aragale pihiten vote mahan mantri urunge bahutara chandayen patwetcha ape janadhipathuma Ranil Wickremesinghe methuma mudallama thewaraya vidiyata pahugida me ayawai idiripath kala. හරි එතුමා අයවැය ඉදිරිපත් කරන්න කලින් එතුමා හොඳ උදාහරණත් එක්කම මේ රටේ තත්ත්වය පැහැදිලි කරලා දුන්නා. එක්තරා අවස්ථාවක හුණුවටේ කතාව උදාහරණයට ගනිමින් ගුරුෂා ළමය වඩාගෙන වැල් පාලමෙන් එකඩ කරන්න තියෙනවා ඒකෝ මේ අමාරු කාලේ කියලා. අතවශ්‍යම එතුමා වැල් පාලමෙන් ඉතාමත්ම හොඳින් මම හිතන්නේ එකඩ කරා. හැබැයි ළමයා නෙවෙයි මේ එතුමාට ඡන්දය දීපු අමාත්‍යවරු පත් කරගත්තා. කැබිනට් අමාත්‍යවරු විදියට රාජ්‍ය අමාත්‍යවරු පත් කරගත්තා. සංවර්ධන කමිටු සභාපතිවරු වෙනස් කරගෙන සභාපතිවරු පත් කරගත්තා. ඔවුන්ට එදා තිබුණට වැඩිය වරප්‍රසාද වරදාන දුන්න රටට මොනවා වෙලා තිබුණත් නිසා එතුමා ඒ හුණුවටේ කතාවේ උදාහරණ ඉතාමත්ම හොඳින් ඉෂ්ට කළා. ඒ වගේම එතුමා තවත් තැනකදී කිව්වා මට හම්බුනේ මේ අයිස්කන්ධේ වැදිච්ච ටයිටැනික් නැවේ කියලා. අපි දන්නවා අයිස්කන්ධේ වැදිච්ච ටයිටැනික් නැවට මොකද වුනේ කියලා. ඒකේ හොඳ සල්ලිකාර බලපුලුවන්කාර පුජ්‍යලයෝ ටික ටයිටැනික් නැවෙන් ආරක්ෂිතව ගොඩබිමට ගියා. හැබැයි විශාල පිරිසක් ටයිටැනික් නැවත් එක්කම මූදු පතුලේ ගිලිලා ගියා. මම හිතන්නේ ඒකද මේ රටට වෙන්න යන්නේ එතුමාගේ ඔය කපිතාන් ධූරයත් එක්ක ටයිටැනික් නැව වගේ ලංකාව උදාහරණයට අරගෙන ඒකද මේ වෙන්නේ යන්නේ කියලා අපිට සැකයක් තියෙනවා. ඒ වගේම මේ අයවැයේදී එතුමා උදාහරණයකට ගත්තා මරාසාද් නාට්‍යයේ අර කොට්ටුරේ අනිත් පැත්ත ගහන එක. මම හිතන්නේ ඒකත් එතුමා ඉස්සරහට කරයිද දන්නේ නැහැ. කොට්ටුරේ අනිත් පැත්තම ගහලා මේ රටට මොනව කරයිද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා එතුමා ගන්න උදාහරණ එතුමා ඉතාමත් සාධාරණව මේ මම ඉෂ්ට කරමින් යනවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ පස් පාරක් අගමැති වෙච්ච පුජ්‍යලෙක්. ඒ වගේම 77න් පස්සේ ඉතාමත්ම විශාල කැබිනට් අමාත්‍ය ධූර සංඛ්‍යාවක් දරපු පුජ්‍යලෙක් විදියට මම හිතන්නේ එතුමා එක්තරා අවස්ථාවකදී අයවැයේ කියන වියට්නාමේ කර්මාන්ත ඇමතිතුමා 91දී හම්බ වෙනකොට මේ එතුමත් එක්ක සාකච්ඡා කරලා එතුමා ගිහිල්ලා 95දී වියට්නාමේ විදේශ වත්කම මිලියන බිලියන 1.3ක් තියෙනකොට ලංකාවේ 2.1ලු. අද වෙනකොට ඒක 109ට නැගලා වියට්නාමේ විදේශ වත්කම් ප්‍රමාණය අද අපේ 3.1යි. හැබැයි එතුමත් මම හිතන්නේ ලැජ්ජ වෙන්න ඕනේ. මම හිතන්නේ මේ රටේ පස් පාරක් අග්‍රාමාත්‍යවරයා විදියට ඉඳලා කැබිනට් අමාත්‍යංශ විශාල ප්‍රමාණයක් දරලා මේ තත්ත්වයට ආර්ථිකයේ මේ තත්ත්වයට පත් වෙච්ච එක ගැන. ඒ වගේම එතුමගේ උදාහරණත් එක්කම මේ අයවැය ගැන කතා කරනකොට ඉතිහාසයේ අයවැය මුදල් අමාත්‍යවරයෙක් ලෙසම ලියපු අවස්ථාව මම හිතන්නේ අපි දන්නේ රොනිඩබෙල් මුදල් අමාත්‍යවරයා විතරයි. අනිත් සියල්ලම මුදාල අමාත්‍යවරු විදියට කවුරු හරි ලියන දෙන අයවැයක් තමයි මෙතන ඇවිල්ලා කියෙව්වේ. මට මේ අයවැය කතා කරනකොට මේ අයව ගැන කතා කරනකොට මේ අයවැයේ අර ප්‍රබන්ධ නැත්නම් කන්සෙප්ට් විතරක් තියෙන අයවැයක් විදියට තමයි මම දකින්නේ. ඒක හේතුව තමයි ත්‍රිලෝක විජයපත්‍ර දුමාග්‍රහණය කරලා පාවෙන මනසකින් යුක්තව ඉන්න පුජ්‍යලේ කියපු අයවැයක් සිහින ලෝකෙක අතරමං වෙච්ච රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා විසින් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මම දකින්නේ මේ සිහින අයවැයක් විදියට. මොකද හේතුව මීට මාස 4කට කලින් එතුමා ඉදිරිපත් කර අතුරු අයවැය. හැබැයි අතුරු අයවැය දිගුවක් ලෙස තමයි හරිනම් එන්න ඕනේ මේ ආණ්ඩුවේ මේ අයවැය. නමුත් කිසිසේත්ම ඒ අතුරු අයවැය ඉදිරිපත් කරපු ගොඩක් දේවල් මේ අයවැයේ දිගුවක් ලෙස ඇවිල්ලා නැහැ. ඒකයි මම කිව්වේ මේක සීහින අයවැයක් කියලා. අර මාස 4 එහෙමම අමතක කළා. කලින් මාස 4කට කලින් ඉදිරිපත් කරපු අයවැය අමතක කළා. අලුත්ම ලියවිල්ලක් විදියට පිටු 43ක ලියවිල්ලක් විදියට අද ඉදිරිපත් කළා තියෙනවා. ඒ නිසා අපි ඒ අයවැය දැක්ක එතුමා 59ක් ගැන කතා කරලා තිබුණා. ආහාර සුරක්ෂිතතාව, ආර්ථික ස්ථායීකරණ, රාජ්‍ය සේවය නියුක්තිය පිළිබඳ විශ්‍රාම වැටුප් පිළිබඳ විශ්‍රාම පුජ්‍යලයන්ගේ ඒ 50 පිළිමත 59ක් ඉදිරිපත් කරනවා කියලා කිව්වා. නමුත් අද වෙනකොට එකක්වත් නැහැ. අද ඉඳලා මේ අයවැයේ අලුත් 50 කුරුඳු දෙපාර්තමේන්තු 50ක් ගැන කතා කරනවා. මේ ආකාරයේ අලුත් 50ක් ගැන ආපහු කතා කරනවා. ඒ නිසා මේක අර මේක සිහින අයවැයක් නැත්නම් කන්සෙප්ට් එකක් විතරයි කියලා තමයි මම උනන් දකින්නේ. ඒ වගේම අපේ මේ එක්සත් ජාතික පක්ෂයේ ඉන්න එකම මන්ත්‍රීතුමා වජිර අබේවර්ධන මැතිතුමා අද උදේ ඉස්ලාම කරපු කතාවේ තාමත්ම හොඳ කාරණා ටිකක් එතුමා කිව්වා. මේ රුපියල වට්ටන්න මේ රජයේ විදේශයන්ගේ ඒ ග්‍රහණයට නතු වෙච්ච පුජ්‍යලෙක් ඉන්නවා කිව්වා. ණය ගෙවන්න බැරි තත්ත්වයට මේ ණයගත්ත ජනතාව පත් කරන්න මේ තත්ත්වයට ජනතාව ඇදලා දමන්න පුජ්‍යලෙක් ඉන්නවා කියලා කිව්වා. ව්‍යාපාර කඩාවට්ටන්න ව්‍යාපාර ටික නැති කළා මේ රැකියා ටික පෞද්ගලික අංශයේ රාජ්‍ය සේවයේ අංශයේ රැකියා ටික නැති කරන්න මේ ආණ්ඩුවෙම අය කටයුතු කරනවා කියලා කිව්වා. දැන් අපි අහන්න කැමතියි ඇත්තට මේ කවුද මේ කියලා. එතකොට මම ඇහුවා එතුමා නම් උත්තර දුන්නේ නැහැ කවුද කියලා. හැබැයි අපි දන්නවා මේ උද්ධමනයේ 70%කට වැඩි අද වෙනකොට. ඒ වගේම තමයි මේ රජයේ විසින් මේ පාර්ලිමේන්තුවේ බදු ප්‍රමාණය වැඩි කරලා තියෙන වැට් එක 15%යි පේයි ටැක්ස් එක ඒ වගේම සමාජ ආරක්ෂක වැල්බද්ද මේ සියල්ලම එකතු වෙලා මේ රටේ උද්ධමනය වැඩි වෙලා තිනවා ආහාරවල මිල වැඩි වෙලා තිනවා. ඒ නිසා ගන්න පඩියෙන් කන්න ඇරෙන්න අනිත් දේවල් කරන්න බෑ. එතකොට ලෝන් ගෙවන්න විදියක් නෑ මිනිසුන්ට. ඇත්ත වශයෙන්ම කියන ලෝන් ගෙවන්න විදියක් නෑ. එතකොට ඒක මේ කවුරු හරි පුජ්‍යලෙක් කරන දෙයක් නෙවෙයි ආණ්ඩුවේ ප්‍රතිපත්ති නිසා මේ තත්ත්වය ඇතිලා තියෙන්නේ. ඒ වගේම තෙල් මිල අහස උසට ගිහිල්ලා තවදුරටත් අධිභාර බද්දක් පනවන්න යනවා. ඒ වගේම බොරතෙල් පෙට්‍රල් ඩීසල් වලට වැට් එක ඇතුළත් කරන්න යනවා. එතකොට සී කොහොමත් ලීටරයකින් රුපියල් 75ක් 85ක් කොහොමත් වැඩි වෙනවා. මේක සියලුම අංශවලට බලපානවා. ප්‍රවාහනයට, ආහාරවලට මේ සියල්ලම එක එකතු වෙලා විදුලි බලය විදුලි බිලට පවා මේ වැඩිවීම බලපානවා. එතකොට මෙහෙම වෙනකොට කවුරුවත් ඉන්න ඕනේ ආණ්ඩුව මතයි මේ තත්ත්වයට පත් කළ තියෙන්නේ. ඒ නිසා අපි කියන්න කැමති මීට මාස 10කට කලින් රුපියල් ලක්ෂයක වටිනාකම අද වෙනකොට රුපියල් 25000ට බහලා තියෙනවා. තව මාස 2 3කින් අනිවාර්යෙන් රුපියල් 5000ට 10000ට බහින්. එතකොට එතකොට පුළුවන්ද මිනිස්සෙක්ට ණයක් ගෙවන්න? අද වෙනකොට පොලි අනුපාත ඉතාමත් නිහලයි. පොලි අනුපාත 30%ට වැඩි. කවුද මේක කරන්නේ? ආණ්ඩුව නෙවෙයිද? ද විපක්ෂෙන්ද කරන්නේ? එ නිසා මේ තත්ත්වය ඇති කළා අද වෙනකොට පෞද්ගලික ව්‍යවසායකයා අද නිෂ්පාදන කාර්යයෙන් අයින් වෙනවා. පෞද්ගලික ව්‍යවසායකයා නිෂ්පාදන කාර්යයෙන් අයින් වෙනකොට ඒකේ රැකියා කරන මිනිස්සු ටික පාරට වැටෙනවා. ඒක ජනාධිපතිතුමා දන්නව හොඳටම. ඒක නිසා තමයි එතුමා මාස 3කට රක්ෂණයක් පෞද්ගලික ව්‍යවසායකයන්ට දෙන්න හදන්නේ. පෞද්ගලික අංශයේ සේවකයාට දෙන්න හදන්නේ. ඒක එතුමා දන්නවා. ඉස්සරහට රැකියා ව්‍යුක්තිය ඉතාමත් මෙහෙලා යනවා. දැන් 26 වගේ තියෙන්නේ.
සියයට හතලිය පහාවෙනකොට මේ රට කොහෙට දෙයන්න කියලා අහන්න කැමති ජනාධිපතිතුමාගේ මේ සිහින අයවැයි අතරමං වෙච්ච ජනාධිපතිතුමාගෙන් අපි අහන්න කැමති. ඒ වගේම මේ ආණ්ඩුව අද වෙනකොට මේ ගන්න ක්‍රියාමාර්ග නිසාම මේ රටේ බුද්ධි ගලණය අතිශයින්ම වැඩි වෙලා තියෙනවා. වෘත්තීය වේදින් බුද්ධිමතුන් වෛද්‍යවරු ඉංජිනේරු අයිටි ශිෂ්‍යයන් සේවය කරන මේ රටේ විදේශ විවේකීන අය පවා අද රට හැරදාලා යන මට්ටමකට පත් වෙලා තියෙනවා. ඒකයි අර පාස්පෝර්ට් පොලිම මේ තරම් වැඩි වෙලා තියෙන්නේ. හැබැයි මේවට පිළියමක් නැහැ. ඒ වගේම IMF කියන විදිහට සියලුම කාරණා ඉෂ්ට කරනවා. හැබැයි අපි දන්නේ නැහැ මේ IMF ණය තව මාස කීයකින්ද හම් වෙන්නේ කියලා. අඩුම ගානේ මේ සියලුම තත්ත්වයන් ඉතාමත්ම හොඳින් සිද්ධ වුණොත් විතරක් මාස 6කට පස්සේ IMF ණය හම් වෙයි. හැබැයි ඒක ගැන හිතලද මේ අයවැය හැදුවේ? ඒක ගැන හිතලද මේ අයවැය ලේඛනයේ ඉදිරිපත් කරේ? අපිට ඒ ගැන සැකයක් තියෙනවා. මොකද හේතුව රාජ්‍ය මුළු ආදායම බිලියන 3456ක් වෙනකොට ණය ගෙවීම ඇතුළුව වියදම බිලියන 7874යි. ණය ගැනීමේ අවශ්‍යතාවය බිලියන 5ක් බිලියන 4979යි. ඉතින් කොහෙන්ද අපි ණය ගන්නේ? ණය ගන්නේ කොහෙන්ද? ණය දෙන්නේ කවුද? මොන මූල්‍ය ආයතනද දෙන්නේ? මොන විදේශ රටකින්ද අපි දෙන්නේ? අපිට පැරිස් ක්ලබ් එකෙන් දෙනවද? අපිට ඉන්දියාවෙන් දෙනවද? අපිට ජපානෙන් දෙනවද? චීනෙන් දෙනවද? අපි අහන්නේ මේ අයවැය මොන පදනමින්ද ඉදිරිපත් කරේ කියලා. ඒ නිසා ඒ හරහා මේ தත්ත්වය උපයෝගී කරගෙන මෙතුමා ඉදිරිපත් කරනවා අලාභ ලබන ආයතන ප්‍රතිහුවගත කරන්නේ. හැබැයි එතුමා මීට මාස 4කට කලින් කිව්වේ මේ අතුරු අයවැයේදී අලාභ ලබන ආයතන ප්‍රතිහුවගත කරනවා කියලා. අද මොකද කරන්න යන්නේ? ලාභ ලබන ආයතන දෙකක් SLT ඒ වගේම රක්ෂණ සංස්ථාවට අනුබද්ධ ආයතනත් එක්ක විකුණන්න යනවා. ඉතින් මේකද මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ? එතුමගේ කොහොමත් ඉතිහාසය ගත්තොත් එහෙම ඒ අපි දන්නවා මේ පටබැඳුම් නම් එක්කම එතුමා විකුණන්න හරි දක්ෂයි. ඒ නිසා අපි අහන්නේ මේකටද අපේ පොදු ජන පෙරමුණේ අපිත් එක්ක ඡන්දය ඉල්ලලා අපි එතුමගේ ප්‍රතිපත්ති විවේචනය කළා ජනතාවට කියලා අපි ඡන්දය අරගෙන ඇවිල්ලා එතුමා ආරක්ෂා කරගැනීමද අපි කළ යුත්තේ? අපි ඒකත් මෙතුමල්ලගෙන් අහනවා. ඒ වගේම වජිර අභයවර්ධන ඇමතුමා කිව්වා පෝලිම් යුගය අපි නැති කරයි කියලා. පෝලිම් යුගය නැති කරා නෙවෙයි, පාරිභෝජන අවශ්‍යතාවයෙන් 50%ක් විතර අඩු කරාට පස්සේ කොහොමත් පෝලිම් නැති වෙනවා. ඉන්ධන මිල වැඩි වුණාට පස්සේ කාර් එකේ ගිය මනුස්සයා දැන් බයිසිකලෙ යන්නේ, බයික් එකේ යන්නේ, බස් එකේ ගිය මනුස්සයා කො බයිසිකල් ෆුට් සයිකලෙන් යන්නේ. ඒ නිසා කොහොමත් පාරිභෝජන අඩු වෙනවා ඉන්ධන මිල වැඩි වෙනකොට. ඒ වගේම ඒක නිසා කොහොමත් පෝලිම් නැති වෙනවා. ඒ தත්ත්වය ඇති කරන්න ඇති කළා පෝලිම් නැතේ කියලා කිව්වට අපිට වැඩක් නැහැ. ඒ නිසා අපි කියන්න කැමති මම හිතන්නේ මේ අර සිහින අයවැයක් කියලා
මම remember you have 2 more minutes.
සිහින අයවැයක් කියලා මම කිව්වෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඉදි කරන්න ඌව වෙල්ලස්සට මිලියන 200ක් දෙනවා. කෝටි 20ක්. සාමාන්‍යයෙන් අද වෙනකොට මෙතන උගත් මිත්‍රයෝ දන්නවා වර්ග අඩියක් ඉදි කිරීමක් කරන්න සාමාන්‍ය රුපියල් 15,000ක් 20,000ක් විතර යනවා. ඒතකොට සාමාන්‍ය වර්ග අඩි 10,000 ගොඩනැගිල්ලක් හදා ගන්න පුළුවන්. මම හිතන්නේ ඒකෙන් කරන්න පුළුවන් ද පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් දාන්න කියලා මම අහනවා. ඒ වගේම මෙතන යටි අරමුණක් තියෙනවද මේ රාජ්‍ය වෛද්‍ය විද්‍යාලයක් නොවන එකක් දැමීමේ කියලා මම ඒ ප්‍රශ්නෙත් අහනවා. ඒ වගේම පශ්චාත් උපාධි ආයතන තුනක් ඉතාමත්ම හොඳ යෝජනාවක් විශ්වවිද්‍යාල තුනකට මේකට මිලියන 60ක් වෙන් කරලා තියෙනවා. මේ මිලියන 60ත් එක්ක මේ රටේ වෛද්‍යවරු පිටරට යවලා අපි පුහුණු කරන අවුරුද්ද කාල සීමාවක් මේකත් මම හිතන්නේ මේ අයවැයේ තියෙනවා. ඒකත් නවත්තන හැඩක් සේයාවක්. මම හිතන්නේ වෛද්‍යවරුත් ඉන්නවා එහා පැත්තේ ආණ්ඩුවේ. මම හිතන්නේ මේ ගැනත් ඔබතුමාලගේ කණ්ඩායම් රැස්වීම වල කතා කරොත් හොඳයි. මේක ප්‍රශ්නයක් විදියට ඉස්සරහට එන්න පුළුවන්. ඒ වගේම සංචාර කර්මාන්තය අද වෙනකොට ඉක්මනින්ම ආදායම් උපයන්න පුළුවන් කර්මාන්තය තමයි සංචාර කර්මාන්තය. වෙන් කළ තියෙන රුපියල් මිලියන 50යි. සමෘද්ධි සමෘද්ධි මට විනාඩියක් දෙන්න සභාපතිතුමනි. ඒකත් සමෘද්ධිය සංචාර කර්මාන්තය සඳහා. මම කියන්නේ මේ 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 මෙන්න මේතන තමයි අපි කියන්නේ සිහිනයක් කියලා. සංචාර කර්මාන්තය දියුණු කරන්න ඒ මගින් ආදායම ගේන්න මීට වැඩිය රජයක් විදියට කල්පනා කරන්න ඕනේ. ඒ වෙනුවෙන් වැයස්තේ වෙන්තු මීට වැඩිය වෙන් කරන්න ඕනේ. ඒ නිසා අපි ඉතාමත්ම කරුණාවෙන් ඉල්ලා සිටිනවා අධ්‍යාපනය. මම හිතන්නේ අධ්‍යාපනය ගැන කතා කරනකොටම මම හිතන්නේ අපි
මට
විනාඩියක් දෙන්න මේ සම්බන්ධ තාමත් කාරණක මම ඉල්ලනවා. සෙස් බද්ද හරහා අධ්‍යාපනයේ ලබන අවුරුද්දේ මම හිතන්නේ ඉස්කෝලේ යන්න කලින් ඒ ගන්න භාණ්ඩවල මිල 300කින් විතර වැඩි වෙනවා. සෙස් බද්ද මේකට ඇප්ලයි කරලා තියෙනවා. මොකද හේතුව මේ රටේ අධ්‍යාපනයේ හදාරන ළමයින්ගේ ඒ උපකරණ පොත්පත්වල 70%කට වැඩිය පිටරටින් ආනයනය කරන දේවල් තියෙනවා. මේ හරහා සෙස් බද්ද මේකට ඇප්ලයි කිරීම හරහා මේ පවුලක ළමයි දෙන්නෙක් ඉගෙන ගන්නවා නම් අති විශාල ප්‍රමාණයකින් මිල වැඩි වෙනවා. මම හිතන්නේ ඉස්කෝලේ යන්න බැරි තත්වයකට පත් වෙනවා. මේ රටේ සාක්ෂරතාවය අත් ඉදිරියේදී අඩු වෙන තත්වයකට පත් වෙනවා. මොකද ඉස්කෝලේ යන්නේ නැති ළමයි ප්‍රමාණය වැඩි වෙනවා. ඒ කියන්නේ අධ්‍යාපන මැතිතුමා මේ සම්බන්ධව මම හිතන්නේ ඉතාමත්ම සාධනීය උත්තරයක් දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ සඳහන් කරමින් මේ සිහින අයවැය ජනාධිපතිතුමා හිතන ආකාරයෙන්ම සාර්ථක කරගන්න මම විශ්වාස කරන්නේ පුළුවන් වෙයි කියලා. නමුත් මේ සිහින අයවැයක් ඉදිරිපත් කළා මේ රටේ ජනතාව අන්ධන තත්ත්වයට පත් කරන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා. බොහොමත් මිසුදී.
Thank you honorable Isuru Dodangoda, you have 14 minutes. Order please. Honorable Hesha Vitanage to the chair.
ගරු මුලාසනාරට මන්ත්‍රීතුමනි, මම ස්තුතිවන්ත වෙනවා ප්‍රථමයෙන්ම ඔබතුමන්ට. මෙම අයවැය විවාදයට ඉක්මමින් අදහස් දක්වන්නට මා වෙත අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අපි දන්නා විශේෂයෙන්ම ලංකා ඉතිහාසයේ ආර්ථිකමය වශයෙන් එවැගේම සමාජීය වශයෙන් ඉතාමත්ම තීරණාත්මක අවධියක ඉදිරිපත් වන අයවැය ලේඛනයක් විදිහට අපිට මේ අයවැය ලේඛනය හඳුන්වන්නට පුළුවන්. විශේෂයෙන්ම රටේ ජනතාව ආර්ථිකමය වශයෙන් එහා අනුබද්ධ කරුණුත් එක්ක පීඩාවට පත් වෙලා තමන්ගේ ජීවිතය ගත කරන මොහොතක තවමත් අපි දන්නවා අපි උද්ධමනය 73.7% වගේ අගයක පවතින මොහොතක ඉදිරිපත් වන අයවැයක් විදිහට තමයි අපි මේ අයවැය දකින්නේ. විශේෂයෙන්ම අසීරු නමුත් අපි මේ තත්වයෙන් ගොඩේම සඳහා ගත යුතු තීන්දුව තීරණ ක්‍රමක්‍රමයෙන් ගැනීම වගේම යහපත් දිශානතියක් කර අපේ රට ගෙන යාම සඳහා කටයුතු කිරීම තමයි විශේෂයෙන්ම වැදගත්. අපි දන්නවා රාජ්‍ය ආදායම එවකින් බදු ආදායම ක්‍රමික වර්ධනය කරන අතරතුර ආර්ථිකය ශක්තිමත් කරමින් වත්මනේ ජනතාව මුහුණ දී තිබෙන අසීරු තත්වයන්ගෙන් එය මුදා ගැනීම සඳහා නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම තමයි අපේ වගකීම විය යුත්තේ. අපි අරගෙන බැලුවොත් පළවෙනි කාර්තුවේ දළදේශීය නිෂ්පාදිතයේ වර්ධනය 1.6% විදියට, එවැගේම දෙවෙනි කාර්තුව වෙනකොට 8.4% විදියටත් පවතිනවා. ඉතින් මේක ධනාත්මක අගයක් දක්වා ක්‍රමිකව වර්ධනය කර ගැනීම තමයි අපේ වගකීම යුත්තේ. අපි ප්‍රධාන වශයෙන්ම අපේ රටට ආදායම් ලැබෙන මාර්ගයන් පිළිබඳව කතා කිරීමේදී අපි දන්නවා විශේෂයෙන්ම සංචාර කර්මාන්තයෙන් මාර්තු මාසෙ වෙනකොට ඩොලර් මිලියන 192ක් වගේ ලැබුණත් අපි දන්නවා සැප්තැම්බර් වෙනකොට එය ඩොලර් මිලියන 54ක් දක්වා පහත වැටුණු ආකාරය. හැබැයි අපි විශ්වාස කරනවා ඉදිරි මාස කීපෙදී විශේෂයෙන්ම සංචාර කර්මාන්තය සුභවාදී දිශානතියක් කරා ගමන් කරන ලකුණු පෙන්වන විතරක් නෙමෙයි අපි විශ්වාස කරනවා විශේෂයෙන්ම ඒ හරහා හොඳ ආදායමක් මේ තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා රටක් විදිහට ලබා ගන්නට අපි දැක්ක ප්‍රංශය වගේම රුසියන් ස්විට්සර්ලන්තය වගේ රටවල් වලින් නව ගුවන් සේවා කීපයක් අපේ රටට පැමිණෙන ආකාරය. ඒ වගේම අපි දැක්ක අයවැය ලේඛනයේ ආශ්‍රිතව යෝජනා කීපයක් සමුද්‍රීය සංචාර කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා යෝජනා කීපයක් ඉදිරිපත් වෙලා තිබුණු ආකාරය විශේෂයෙන්ම සැහැල්ලු රුවන් යාත්‍රාවන් ඒ තටාකාංගනයන් ඇති කරනා වගේම කිමිදුම් ආශ්‍රිතව දැනටමත් මා නියෝජනය කරන දිස්ත්‍රික්කෙත් උණවටුන හික්කඩු වගේ ප්‍රදේශ ආශ්‍රිතව විශේෂයෙන්ම මේ කිමිදුම් ආශ්‍රිත සංචාර කර්මාන්තය ක්‍රියාත්මකයි. ඒ වගේම සර්ෆින් වෝටර් රාෆ්ටිං වගේ ක්‍රීඩා ආශ්‍රිත සංචාර කර්මාන්තය ගැන උනන්දුවක් දක්වන උදවියට ඒ සඳහා සම්බන්ධ විය හැකි ආකාරය දැනටමත් නැගෙනහිර වෙරළ තීරයේ ආශ්‍රිත මේ තත්ත්වයන් ක්‍රියාත්මකයි. ඉතින් මම විශ්වාස කරනවා මේ එක් එක් සංචාරකින් උනන්දුවක් දක්වන ශේෂ්ත්‍රයන් අපි සාම්ප්‍රදායිකව රට විදියට අපේ රටේ සංචාරකින් පැමිණි අංශයන් විතරක් නෙමෙයි මේ නව අංශයන් ගැනත් අපි විශේෂයෙන්ම අවධානය යොමු කිරීම වැදගත් කියන කාරණේ විශේෂයෙන්ම අපි සිහිපත් කර යුතුයි. ඒ වගේම තමයි අපි දැක්ක විදේශික ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සැප්තැම්බර් මාසෙ වෙනකොට ඩොලර් මිලියන 359ක් දක්වා වැඩි වෙලා තිබෙන ආකාරය. ඒ වගේම අපි විශ්වාස කරනවා ඔහුගේ කාලේ අරගෙන බැලුවහම වෙළඳ භාණ්ඩ අපනයනය අගෝස්තු දක්වා ඩොලර් බිලියන 8.9ක් %12.6ක වර්ධනයක් තියෙන නිසා අපි මේ අයවැය තුලත් දැක්ක කාරණේ අපනයන මූලික කරගත් ආර්ථිකයක් ගැන සඳහන් වෙනවා. අපේ රටේ නිෂ්පාදන ක්‍රියාවලිය වර්ධනය කරනා වගේම අපනයන සඳහා අපි යොමු කරන අවධානයත් විශේෂයෙන්ම වැඩි කිරීම මම විශ්වාස කරනවා ප්‍රධාන වශයෙන්ම සංචාර කර්මාන්තය ඒ වගේම විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සහ අපනයන ආදායම වැඩි කිරීම තුළින් තමයි අපිට මේ වත්මනේ තියෙන තත්ත්වෙන් ඉතාමත්ම ඉක්මනින් ගොඩ එන්නට හැකියාව ලැබෙන්නේ කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි අපි දන්නවා විශාල වශයෙන් ඉහළ ගියපු උද්දමනය අපි විශ්වාස කරන මේ චක්‍රය යම් ආකාරයක පහත යාමකට ලක්වීම අපි විශ්වාස කරන යම් ආකාරයක සුභවාදී දර්ශනයක්. හැබැයි නමුත් මම විශ්වාස කරනවා අපි සියලු දෙනාම දන්න කාරණේත් තවමත් ජනතාව දැඩි පීඩනයකින් කාලය ගත කරන බව තියෙන නිසා අපි බලාපොරොත්තු වන මේ තත්ත්වය ඉක්මනින්ම යථා තත්ත්වයට ක්‍රමක්‍රමයෙන් පත් කරන්නට හැකියාව ලැබේවි කියන කාරණය. ඒ වගේම 2022 ආර්ථිකයේ ඍණ අතකින් පමණ සංකෝචනය වනු ඇත තමයි ලෙස තමයි මේ වෙනකොට පුරවකතන කරලා තිබෙන්නේ. අපි දන්නවා විශේෂයෙන්ම විදේශ විනිමය ගැටලු නිසා අමුද්‍රව්‍ය හිඟවීම ඒ වගේම ලෝක වෙළඳපොළ තුළ වෙළඳ හා අමුද්‍රව්‍ය මිල ඉහළ යාම ඒ වගේම බලශක්ති ශේෂ්ත්‍රයේ ඇති වූ තත්ත්වයන් වගේම මුදල් හා මූල්‍ය ප්‍රතිපත්තීන් දැඩි කිරීමත් මේ තත්ත්වයට එක් ආකාරයකින් හේතු වුණා. නමුත් අපි විශ්වාස කරනවා අපි සියලු දෙනාම නිවැරදි තීන්දු අසීරු වුණත් මේ අවස්ථාවේ අරගෙන මේ තත්ත්වය ක්‍රමිකව යහපත් දිශානතියක් කරා ගමන් කරවීම සඳහා වැඩකටයුතු සිදු කිරීම තමයි විශේෂයෙන්ම වැදගත් වෙන්නේ. ඒ වගේම 2021 අපි දන්නවා 8.3ක් වුණු රාජ්‍ය ආදායම 2025 වෙන විට 15%ක් දක්වා වර්ධනය කර ගැනීම සඳහා මේ වෙනකොටත් යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා. අපි බදු ආදායම අරගෙන බැලුවොත් 2021 මුල් මාස කීපයට සාපේක්ෂව 2022 වර්ෂයේදී රුපියල් බිලියන 798.8ක් දක්වා 24.6%කින් බදු ආදායම වැඩි වෙලා තියෙනවා. ඉතින් අපි අපේ රාජ්‍ය ආදායමෙන් 87%ක් වගේ බදු වලින් ඒ වගේම 13%ක් වගේ තමයි අපි දන්නවා බදු නොවන ආදායම. මේනුත් 25.6%ක් ආදායම් බදු විදියට ඒ වගේම එකතු කළ අගයමතු බදු විදියට 21.5%ක් නිෂ්පාදන හා සුරාබදු විදියට 18.6%ක් ආනයන බදු විදියට 2.8%ක් සහ අනිකුත් විදියට බදු 18.6%ක් තමයි අපේ බදු ගණ සලකා බැලීමේදී අපිට දකින්නට ලැබෙන්නේ. ඒ වගේම අපි වියදම ගැන රාජ්‍ය වියදම් විදියට සලකා බලනකොට අපේ වියදම් සංස්කෘතියෙන් 86.3%ක් පුනරාවර්තන වියදම් විදියටත් වගේම 13.7%ක් ප්‍රාක්තම විදියටත් තමයි අපි 2022 ජුනි මාසය දක්වා තියෙන සංකලයකන අරගෙන බලනකොට අපිට දකින්නට ලැබෙන්නේ. තේනුත් 36.1%ක් අපි වැඩි මුදලක් පොලිගවීම සඳහා වැටුප් සඳහා 26.2%ක් විශ්‍රාම වැටුප් සඳහා 8.2%ක් සමෘද්ධිය සඳහා 1.4%ක් සහ වෙනත් ලෙස 16.3%ක් අපි වැය කරනවා. ඉතින් අපේ ඉතාමත්ම වැදගත් කාරණේ තමයි මේ රාජ්‍ය ආදායම් සහ වියදම අතර පරතරය නිසි පරිදි කළමනාකරණය කර ගැනීම මම විශ්වාස කරනවා අපි ඉදිරි කාලයේදී තවත් දැඩි විදියට ඒ තීන්දුව తీරන අරගෙන ඒ කටයුත්ත ගැන අවධානය යොමු කළ යුතුයි කියන කාරණේ විශේෂයෙන්ම මම සිහිපත් කරන්නට කැමැතියි. ඒ වගේම ඩිජිටල් ආර්ථිකයක් ගැන ආයවැය තුල සඳහන් වෙනවා. අපි දන්නවා වත්මන් තරුණ පරපුර ගත්තාම තාක්ෂණික දැනුමතින් සාක්ෂරතාවයතින් මෙවලන් අතින් බොහොම ඉදිරියෙන් ඉන්න ඉහලින් ඉන්න පිරිසක් කියන කාරණේ අපි දන්නවා. ඉතින් ඒ අය බොහෝ විට උනන්දු වෙන්නේ තමන්ගේ අවශ්‍යතාවයන් තාක්ෂණික මෙවලම් හරහා ඒ ක්‍රමවේද හරහා ඉටු කර ගැනීම සඳහා කියන කාරණේ අපි සියලු දෙනාම දන්න කාරණයක්. අපි 2021 සාපේක්ෂව අරගෙන බැලුවොත් 2022 මුල් කාර්තුවේදී අන්තර්ජාල සබඳතා වගේම බ්‍රෝඩ්බෑන්ඩ් දත්ත භාවිතය 24.4%කින් ඉහළ ගොස් තිබෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා රාජ්‍ය සේවා වගේම සියලුම සේවාවන් උපරිමයෙන් මේ ඩිජිටල්කරණය වෙත යොමු කිරීම සිදු කළ යුතුයි. මේ වත්මන් පරම්පරාව වැඩිහිටිය බවට පත් වෙනකොටත් අපි විශ්වාස කරනවා විශාල වශයෙන් ජනතාව මේ හරහා තමන්ගේ දිනදා අවශ්‍යතාවයන් සිදු කර ගැනීම සඳහා උනන්දු වෙයි කියන කාරණය. ඒ මගින් අපි දන්නවා කාලය ශ්‍රමය මුදල් ඒ වගේම කඩදාසි මේ සියල්ල ඉතුරු කරගන්නට රටක් විදියට වගේම කාලය ඉතුරු කරගෙන කාර්යක්ෂමතාවය වැඩි කරන්න නිසි පරිදි ගබඩා තොරතුරු ගබඩා කරලා තබා ගන්නට මේ කරුණ කාරණා සඳහා අවකාශය නිර්මාණය වෙනවා. අපි දැක්කා QR ක්‍රමවේදය වෙත ජනතාව ඉතාමත් ඉක්මනින් යොමු වූ ආකාරයත් අපි විශ්වාස කරන තාක්ෂණය අතින් තරුණ පරපුර වගේම වැඩිහිටියනොත් ඉදිරි කාල සීමාවේදී රාජ්‍ය සේවාවන් ලබා ගැනීමේදී තාක්ෂණ උපරිමයෙන් ප්‍රයෝගික කර ගැනීම සඳහා පෙළඹෙන ඇතයි කියන කාරණේ. වගේම අපි දැක්කා කුරුඳු සම්බන්ධයෙන් යෝජනාවක් අපි විශ්වාස කරනවා වගානු කළ සියලුම ඉඩම් නිසි පරිදි රටට ආදායම් ලැබෙන ජනතාවට ආදායම් ලැබෙන පරිදි ජනතාව උනන්දු කර වගා කිරීම සඳහා කටයුතු කිරීම සිදු කළ යුතුයි. ඒ වගේම ව්‍යාපෘති සහ වැඩසටහන් ඇගීම ගැන සඳහනක් සිදු වෙනවා. විශ්වාස කරන ඕනෑම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේදී ගමට රටට ජනතාවට ලැබෙන ප්‍රතිලාභයන් සහ ව්‍යාපෘතියේ ක්‍රියාත්මක වීම පිළිබඳ පසු විපරමක් සිදු කිරීමත් අවශ්‍ය කියන කාරණේ විශේෂයෙන්ම අපි සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම අපි දැක්ක ග්‍රාමීය පාසල්වල ජනතාවගේ දරුවන්ගේ සමීප ආරක්ෂාව ගැන එයාට ආහාර ලබා දෙන වගේම මූලික අවශ්‍යතාවයන් එයාගේ සපුරාලීම අධ්‍යාපනයේ පැත්තෙන් ප්‍රධාන වශයෙන්ම ඉටු කළ යුතුයි කියන කාරණේත් ඒ වගේම අපි සහනාධාර ලබා දීමේදී සමෘද්ධි වැඩිහිටි වකුගඩු දීමනා ඇතුළු මේ සහනාධාර ගණනාවක් අපි ලබා දෙනවා. ඉතින් මේවා උදව් රජයෙන් අවශ්‍යම පිරිස් නිසි පරිදි හඳුනගෙන එයාට ලබා දීම සඳහා කටයුතු කිරීම මං හිතන්නේ වැදගත් කියන කාරණේ විශේෂයෙන්ම සිහිපත් කළ යුතුයි. අපි මේ සහනාධාර ලබා දීමේ නිසි හඳුන ගැනීමක් සිදු කරලා උදව් අවශ්‍යම ජනතාවට ඒ රජයෙන් ලබා දෙන සහනාධාර ලබා දීම වැදගත් කියන කාරණේ සිහිපත් කරන්න කැමතියි. ඒ වගේම කෘෂි ගම්මාන ගැන සඳහන් වෙන අපි පසුගිය කාලෙත් අපේ ප්‍රදේශවලත් යම් ප්‍රධාන වශයෙන් මේ ප්‍රදේශයට ආවේනික කෘෂි ගම්මාන නිර්මාණය කිරීමක් අපි පහුගිය කාලේ දැක්කා. විවිධ අනිකුත් ජනතාව සම්බන්ධ වෙන ඒ ප්‍රදේශයට ආවේනික ඒ දැනුම ලබා දීලා අමුද්‍රව්‍ය ලබා දීලා ඉතින් අපි විශ්වාස කරන මේ හරහත් ඒ අය ප්‍රධාන වශයෙන් මේ වෙත උනන්දු කිරීම සඳහා හැකියාව ලැබේවි කියන කාරණේ. ඒ වගේම දියරකිරි නිෂ්පාදනය සහ වැඩි දියුණු කිරීම ගැන දීර්ඝ කාලයක් තිස්සේ සෑම අයවැය ලේඛනයකම සඳහන් වුණු ආකාරය අපි දැක්කා. ඉතින් අපි විශ්වාස කරන අපේ රටේ දේශීය දියරකිරි සහ නිෂ්පාදනයන් සඳහා විශාල ඉල්ලුමක් තිබුණත් දේශීය සමාගම් වලටත් මේවා සපුරාලීම සඳහා හැකියාවක් නැහැ. ඒ නිසා විදේශවලට යන විශාල මුදල අඩු කරන්න වගේම දේශීය මේ දේවල් ඉතුරු කරගන්න වගේම ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දෙන්න එයට අවශ්‍ය ශක්තිය ලබා දීම ඉතාමත්ම වැදගත් දීර්ඝ කාලයක් තිස්සේ අපි සෑම අයවැය ලේඛනයකම දැකපු කාරණයක්. ඒ වගේම විදුලි බල හා බලශක්ති ශේෂ්ත්‍රය ගැන පුනර්ජනනීය බලශක්තියට යොමු වීම ගැන අපි කතා කරනවා. ඒ වගේම මම විශ්වාස කරනවා සූර්ය පැනල දේශීය නිපදවීම සඳහා කටයුතු සිදු කිරීම ඉතාමත්ම වැදගත්. අපි මේ මුහුණ දීලා තියෙන බලශක්ති අර්බුදයෙන් ඉදිරි කාල සීමාවෙදී ගොඩ එන්න නම් ප්‍රධාන වශයෙන්ම විශේෂයෙන්ම මහා පරිමාණ විදුලි පරිභෝජනය කරන ආයතන ඇතුළේ සියලු දෙනා පුනර්ජනනීය බලශක්තියෙන් එහෙම නැත්නම් සූර්ය බලෙන් විදුලිය ලබා ගන්න තැනට යොමු කිරීම ඉතාමත්ම වැදගත් කියන කාරණේ අපි සිහිපත් කරන්න ඕන. ඒ වගේම අපි දන්නවා විදේශ රැකියා ගැන බොහෝ උනන්දුවක් ඇති වෙලා තිබුණා පහුගිය කාලෙත් වර්තමානයේත්. විදේශ රැකියා සඳහා යොමු කිරීමේදී නියමිත පුහුණුව සහිත පුහුණු ශ්‍රමිකයන් නිර්මාණය කරන්න වගේම ඉදිරි අවුරුදු 5-6 තුළ ලෝකයේ අපේ රටේ පුරවැසියන්ට ඇති රැකියා අවස්ථාවන් නියමිත ආකාරයට හඳුනගෙන ඒවාට ගැළපෙන ශ්‍රමිකයන් බිහි කරන්න අවශ්‍ය පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මම හිතනවා ප්‍රධාන වශයෙන්ම වැදගත් වී කියන කාරණේ එයාට ඒ නිසි දැනුම ලබා දෙමින්. ඒ නිසා මේ විදිහේ කරුණු ගණනාවක් මේ අයවැය ලේඛනය තුළ ඇතුළත් වුණා. අපි දන්නවා අපේ රටේ ජනතාව මේ ආර්ථික අර්බුදයත් සමග ප්‍රධාන වශයෙන්ම දැඩි පීඩාවකට ලක් වෙලා ඉන්න මොහොතක්. ඉතින් අපි සියලු දෙනාගේම වගකීම මම විශ්වාස කරන මේ මොහොතේදී මේ තත්ත්වයෙන් ගොඩ එීම සඳහා දීර්ඝ කාලීන සැලසුම් අපි දන්න විදුලි අර්බුදය වෙන්න පුළුවන්, මේ ආර්ථික අර්බුදය වෙන්න පුළුවන්. මේ සඳහා දීර්ඝ කාලීනව ලෝකයේ බොහෝ ප්‍රධාන රටවලත් අපි දැක්ක රිසෙෂන් එකකට එහෙම නැත්නම් ආර්ථිකය පහතම යාමකට ලක් වෙන බවට පුරෝකථනයක් කරලා තිබුණා. බොහෝ රටවල උද්දමනයනුත් අපි දැක්කා අවුරුදු 40ක විතර කාලයක වැඩිම වර්ධනයක් දක්වා පැමිණ තිබෙන ආකාරය. ඒ නිසා මේ සියලු තත්ත්වයන් තේරුම් අරගෙන ලෝකයේ තත්ත්වයන් අපිට නියමාකාරයෙන්ම පාලනය කරන්න නොහැකුණත් අපේ රටට ඊට ගැළපෙන විදියට තීන්දුව తీරන අරගෙන මේ තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා ඒ අවශ්‍ය කටයුතු සිදු කිරීම තමයි අපි සියලු දෙනාගේම වගකීම කියන කාරණේ සඳහන් කරමින් අවස්ථාව ලබා දීම ගැන ඔබතුමාටත් මගේ ස්තුතිය පළ කරනවා.
ස්තුතිගරු මන්ත්‍රීතුමා.